ऑनरेबल कपिल नुआ नाथुकोरल
गरु मूलासन मंत्रितुमणि हत्ते हत्विनी अयवय दिरिपत करन मे मोहते इडम संचारक परिसर वनजीवी वन संरक्षण वैशिष्य अटते अदहस दक्वन्न अवसरयि सीलु दिनागेन विशेषयेन्म मतक करन्न ओने काले सीमा सहित बविन इताम केटियेन पलमेन्म मगे दिस्त्रिक्किय तुल तियेन इडम गटलु कीपयक पिलिबंदव इदिरिपत कल युतुयि गरु मूलासन मंत्रितुमणि मम मे कारणाव इडम उपदेशक कारक सभावे मतुकला अतरम तिरुकुणामल दिस्त्रिक्के वसर 25ක් තිස්සේ තිබුණු युद्ध्यात एक युद्धमय वातावरणयकट मिनिस्सुन्ट वसर गणनावक් තිස්සේ මුහුණ දෙන්න सिद्ध වුණා විටක නිලධාරීන් හිටියේ නැ මේ මිනිස්සුන්ගේ ඉඩම් වලට අදාළ රාජකාරී කටයුතු කරන්න තවත් විටක එල්ටීටී ත්‍රස්තවාදීන්ගේ දැඩි ප්‍රහාර හමුවේ මිනිස්සු එදා ඉඩම් බලපත්‍රයකට ඔප්පුවකට වඩා තමන්ගේ ජීවිතේ වටිනවා කියලා හිතපු හින්දා ගම්බිමට ඇරලා ගියා යුද්ධ වුණාට පස්සේ ආපහු එනකොට සමහර විට මේ මිනිස්සු පදිංචිලා හිටපු ස්ථානවල ලඳු කැලෑ ඇති වෙලා ඉතින් මේ වෙනකොට වන ජීවී ඒ වගේම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වෙලා තියෙන ඉඩම් බොහොමයක් මිනිසුන්ගේ ඉල්ලීම් ගොඩක් තියෙනවා දැන් මේ ඉඩම් බලපත්‍රයක් මේ ඉඩමේ අයිතිය ඉල්ලලා මිනිසු දාස් ගානක් දැන් මිය ඇදිලා ගිහිල්ලා එතකොට පරම්පරා හතරක් පහක් තිස්සේ මෙහාට ඇවිල්ලා එකම ඉඩමේ එකම ගෙදර අනුපවුල් හතර පහ ඉන්න තත්ත්වරද තිරිකුණාමලේ පත් වෙලා තියෙනවා මේ මිනිසුන්ට ජීවත් වෙන්න ගෙයක් හදාගන්න ඉඩම් කැල්ලක් දෙන්න බැරි වුණාට සමහර අවස්ථාවල මම දැකලා තියෙනවා ව්‍යාපෘති වාර්තා වලට අකර 500 අකර 1200 නිදහස් කරනවා මම දැකලා තිනවා. ඉතින් ඉඩම් ඇමතුමත් ඉන්න වෙලාවේ මම ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා ක්‍රමවත් වැඩපිළිවෙලක් විශේෂම තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මිනිසුන්ට මේ අවශ්‍ය කරන ඉඩම් පහසුකම් ටික දීලා හොඳ ආයෝජනයකට තිරිකුණාමලේ ඉඩම් විරුද්ධ කරාට මගේ විරුද්ධතාවයක් නැහැ කියලා පළමුව මතක් කරන්න ඕනේ. ඒත් එක මතක් කරන්න ඕනේ. මගේ තාත්තත් ඉඩම් නිලධාරියෙක්. තාත්තත් සේරල ප්‍රදේශයේ රාජකඩනට 1996-6-18 ඝාතනය කරා එල්ටීටී ත්‍රස් සංවිධානය. ඉතින් මෙතන මං හිතන්නේ ඉඩම් කොන්සල්ස් ජෙනරාල්තුමා ඉන්නවා. මේ ඉඩම් නිලධාරීන් පිළිබඳව ලොකු චෝදනාවක් බිමේ මිනිස්සුන්ගේ තියෙනවා. සමහර ලාවට ඉඩම් බලපත්‍රයක් දෙනවා ඉඩම් කැලලක් නැති ප්‍රශ්නයක් තියෙනවා. ඉඩමක් නැහැ හැබැයි බලපත්‍රයක් ඔප්පුවක් දෙනවා. එකම ඉඩමට කීප දෙනෙකුට ඔප්පු බලපත්‍ර දෙනවා. ඉතින් බලධාරීන් සීලු දෙනා ඉන්න වෙලාවේ මතක් කරනවා මෙවැනි තත්ත්වයන් දැන් නැවැත්විය යුතුයි. අපි යන්න හදන්නේ අනිත් රටවල් එක්ක සංසන්දනය කරලා ඒ අත්පත් කරගෙන තියෙන දියුණුවත් එක්ක නම් මේ මිනිස්සුන්ව තවමත් ප්‍රාථමික ප්‍රායෝගිකම තැනක තියලා කොහොමද රටක් විදිහට අපි නැගිටින්නේ කියන ප්‍රශ්නේ අපි හැමෝටම තියෙන්න ඕනේ. ඉතින් ගරු මූලාසන නඩු මන්ත්‍රීතුමනි මේ තිරිකුණාමලේ තියෙනවා සුවිශේෂී ඉඩම් ගැටලු කීපයක්. කන්තලේ නගරය ගත්තොත් දැන් මේ වෙනකොට ඒකින ව්‍යාපාරිකින්ට ඇත්තම ඔප්පුවක් බලපත්‍රයක් නැතුව තමන්ට සමහරලාට තමන් කරන ව්‍යාපාරයට ව්‍යාපාරණයක් ගන්න බැරි වෙලා තියෙනවා. ඉඩම් ප්‍රශ්න ගොඩක් ඇති වෙලා තියෙනවා. ඉතින් කන්තලේ නගරය තුල තියෙන මේ ඉඩම් ගැටලු විසඳලා දෙන්න කියලා තාම ගෞරවයෙන් ඉල්ලනවා. සේරල ප්‍රදේශයේ රාජ්‍ය ආයතන පවා තාමත් තියෙන වනජීවී කලාපවල මේ ගැටලුවෙන් තාම කඩන මේක නිදාස් කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම තිරිකුණාමලේ ගැටලුවක් තියෙනවා. කෝවිල් වලට අයිති ඉඩම් වල සමහර තැන් වල දමිළ මිනිස්සු සමහර තැන් වල සිංහල මිනිස්සු පදිංචි වෙලා තියෙනවා. මේ ගැටලුව ඉතාම කඩිනමින් ඉවර කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම වනජීවී අමාත්‍යාංශ අපේ ගරු ඇමතුමා ඉන්නවා. විශේෂම අලි මිනිස් ගැටුම තිරිකුණාමලේ තුලත් තියෙනවා. ඉතින් මම ගරු ඇමතුමාට යෝජනාවක් විදිහට කරනවා. වනජීවී නිලධාරින්ගේ තියෙන මදිකම නිසා තිරිකුණාමල දිස්ත්‍රික්කයේ මට දැවැන්ත ගැටලුවක් තියෙනවා. සිවිල් ආරක්ෂක බලකායේ ආය කොළඹට ගේන එක. ඒ කොළඹට ගේන එක නවත්තලා මේ අලිවැටවල් ටිකට දාලා මේ අලින්ගේ මේ මිනිස්සු ටික පරිස්සම් කරලා දෙන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ වගේම විරුද්ධ පක්ෂිනුත් කතා කරනවා මං අහගෙන හිටියේ යුද හමුදාව සිවිල් ආරක්ෂක බලකාය මෙවැනි තැන් වලට දාලා වගකීමක් ඒ අයට පවරලා මේ කටයුතු නඩත්තු කරන් යන්න කියලා ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා. ඒත් එක්කම වගාපාලු පිළිබඳ දැවැන්ත ගැටලුවක් තිරිකුණාමලටත් තියෙනවා. විශේෂයෙන්ම ඌර දඬුලේන මොනර වඳුර වගේ සත්තු ඇවිල්ලා මේ ගොවීන්ගේ වගාහානි ගොවීන් විසින් මේ වවන දේවල් වලට හානි පමුණුවලා දැවැන්ත විනාශයක් තිරිකුණාමලේ වෙනවා. වර්තමානයේ උට ආහාර හිගයක් ගැන කතා කරන අපි, ආහාර සුරක්ෂිතතාවය ගැන කතා කරන අපි මේ පිළිබඳව වඩා අපි මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි කියලා මම මේ වෙලාවේ මතක් කරනවා. ඒත් එක මතක් කරන්න ඕනේ ඇත්තම කතා කරන්න විශාල කාලයක් නැති හින්දා ගැටලුවක් තියෙනවා. අද දවසේ ජනප්‍රිය මාතෘකාව සාපි නගර සාපිනගර් මෙතන අර්ථකථනය කිරීම වැලි ව්‍යාපෘතියක් කියලා නෑ ගරු මූලාස්තන අඩුර මන්ත්‍රීතුමනි මම දන්නේ මේ සාපිනගර වලට මේ තරම් ප්‍රහාරයක් එල්ල වෙන්න හේතුව මොකක්ද කියලා මේ ව්‍යාපෘතිය අතර පටන් ගත්තේ කෘෂිකර්ම රාජ්‍ය මාත්‍යංශය හරහා ආපු මිරිස් වැවීමේ ව්‍යාපෘතියකට අපි මේ ඉඩම් ටික ඉල්ලුවේ මේ ඉඩම් ටික ඉල්ලන්නේ අපි 2020 මගේ මතකයේ හැටියට 20යි 20 තමයි මේ ඉඩම් ටික ඉල්ලන්නේ එතකොට 20යි 21 මැද භාගය වෙනකොට මේ ඉඩම් ටික නිදහස් කරගන්න අපි ලොකු සටනක් කරනවා ඒ වෙනකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයිති වෙලා තිබුණා මේ ඉඩම් ටික එතකොට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව දෙපාර්තමේන්තුවේ ඒ වෙලාවේ හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශේෂ කැලෑ නිදහස් කිරීමේ පනත යටතේ මේ ඉඩම් ටික ප්‍රාදේශීය ගැමුරුන්ට බලතල පවරනවා එතකොට අපි මේ ව්‍යාපෘතිය පටන් ගන්නවා ඒ ආරම්භ කළා කෙටි කලක් එනකොට පැන නගින ප්‍රශ්න ගැටලු ගණනාවක් විශේෂයෙන්ම ඉන්ධන ප්‍රශ්නෙත් එක්ක මේ ව්‍යාපෘතිය අවසන් කරගන්න බැරි වෙනවා ඉතින් මේ වෙලාවේ මතක් කරන්න ඕනේ මේ අර්ථකථනය කිරීම මම හිතනවා වැලි ව්‍යාපෘතියක් කියලා විතරයි එතන වැලි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙලා ඇති එතකොට මේ මේ පළමුවෙන්ම මම දැක්කා භූවිද්‍යා සභාපතිතුමාට ඊළඟට අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඊට පස්සේ ඇමතිවරයාට දැන් මගෙනමත් කියන්න පටන් අරගෙන මාධ්‍ය තුල එතකොට මම ඇත්තට මිල්ලිමක් කරා මිනිස් ව්‍යාපෘතියකට මේක මේ අවස්ථාව දෙන්න කියලා මතක් කරනවා මේක අවසාන කාලනකොට මේ ඉන්ධන හිගයත් එක්ක මේ ප්‍රශ්නේ ගැටළු පැන නගිනකොට මම භූවිද්‍යාගේ සභාපතිතුමාට කතා කරලා කියනවා කරුණා කරලා මේ වැඩේ නවත්තන්න දැන් මේ මේ මිනිස් ව්‍යාපෘති සඳහා මේක පාවිච්චි කරන්න බෑ මේක නවත්තන්න කියලා එතකොට මම විශ්වාස කරන වෙනකොට අප්‍රේල් මාසයේ අවසානකොට මේ බලපත්‍රය නැවැත්තුවා පිරිකුණාමලේ විතරක් නෙමෙයි ලංකාවේ හැම තැනම illegal mining අනවසර කැණින් බොහොමයක් සිද්ධ වෙනවා මේ පාර්ලිමේන්තුව තුළම කතා වුණා ඇමතිවරුන්ට වෙන්න පුළුවන් මන්ත්‍රීවරුන්ට වෙන්න පුළුවන් කාට හරි වෙන්න පුළුවන් නිලධාරීන්ට වෙන්න පුළුවන් මේ නීත්‍යානුකූල බලපත්‍රයක් අරගෙන මේ ඛනිජ ද්‍රව්‍ය ඉවත් කරගැනීමේ හැකියාව තියෙනවා එතකොට හැබැයි මේක අර්ථකථනය කරන්නේ ජාවාරමක් විදිහට මම ඔබතුමාට මතක් කරනවා මෙතන බලධාරීන් බොහොමයක් ඉන්නවා ගරු ඇමතිවරු දෙපළම ඉන්නවා බලධාරීන් ටික මෙතන ඉන්නවා දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගරු තෞෆික් මන්ත්‍රීතුමාත් මෙතන ඉන්නවා මූතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි තුල තමයි මේ 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 සාපිනගර කියන ග්‍රාම සේවාසම තියෙන්නේ
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් තියෙනවා
එතකොට ගරු මූලස්තරණ මන්ත්‍රීතුමනි දැන් මූතූර් වල මේ මේ සාපිනගර කොට්ටාසි තියෙද්දි මම දැක්ක බහුගේ කාලේ රාජ්‍ය සභාවේ මන්ත්‍රීවරු 3-4 දෙනෙක් එකතු වෙලා කන්තලේ මේ ප්‍රශ්නේ තියෙන්නේ මූතූර් වල නම් එතකොට කන්තලේ රාජ්‍ය සභාවේ ඉන්න අයයි මේ 3-4 දෙනෙකුට මේ ප්‍රශ්න මොකද්ද තියෙන්නේ එතකොට දිගින් දිගටම මාධ්‍ය තුල මේ විදිහට මේකටම ගහන්න හේතුව මොකද්ද මම ඊටම ගෞරවයෙන් ඉන්නවා ගරු සභාවෙන් මේක වැලි ව්‍යාපෘතියක් කියලා හඳුන්වන්න නැතුව මගේ ඉල්ලීම තිබුණේ මිරිස් ටික මේ ගොවීන්ට මේ ටික බෙදලා දෙන්න කියලා අක්කර 3000කට ආසන්න ප්‍රමාණ ඉඩම් ප්‍රමාණයක් තියෙනවා මුස්ලිම් මිනිස්සුන්ට වගේම දමිල සහ සිංහල මිනිස්සුන්ට මේ ටික බෙදලා දීලා මේ ගොවීන්ගේ ආර්ථිකය නගා හිටවන එක තමයි මගේ අදහස උනේ සහ ඒ කණ්ඩායමේ එතකොට ඒ වෙනුවෙන් අපි ක්‍රියාත්මක වෙච්ච විදිහක් තියෙනවා 20යි 24 මෙතනට වැලි පර්මිට් එකක් දාන්න ඕනේ කියලා මම ඉල්ලීම් කරලා තියෙනවා නම් මම වැඩිකාරයෙක් එතකොට මම ඉන්නේ මිනිස් ව්‍යාපෘතියකට එතකොට මිනිස් ව්‍යාපෘති සම්බන්ධව ක්‍රියාත්මක වෙච්ච ක්‍රියාපිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල මම ඊටම ගෞරවයෙන් ඔබතුමාට මතක් කරනවා ඒ වැඩසටහන සම්පූර්ණම ඉල්ලීම් කරපු ලිපි දිසාපතිවරයාගේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඒ වගේම මේ ගොවින් ගෙන් ලැබුණු ඉල්ලීම් ටික මම සභාගත කරනවා ගරු මන්ත්‍රීතුමනි එතකොට මතක් කරනවා දිගින් දිගටම මේ කටයුතු වෙනකොට මට තිබුණ ගැටලුවක් ඒ වෙනකොට මට තිබුණ ගැටලුවක් මේ LTT එක LTT සංවිධානය විසින් මේ මහවැලිගඟ කොටසක් වහලා දාලා තමයි මේ ප්‍රශ්නේ ඇති වුනේ. ඒකට රාල්පුලි කියන ගමට මෙතනින් වතුර ටික යන්නේ නැති වුණා. රාල්පුලි යලේ වතුර ටික ගියපු නැති හින්දා මුහුදු වතුර ටික මේ හරහා උඩට එන්න පටන් ගත්තා. ඒ ප්‍රදේශයේ ගොවීන්ට ප්‍රශ්නක් ඇති වුණා. අද එහෙමනම් ඒ රාල්පුලියේ මිනිස්සු මේ සාපිනගර වල මිනිස්සු එළියට බහින්න ඕනේ. ඒකට වැලි ජාවාරම් කරුවෝ පිරිසක් විසින් එළියට බහැලා මේ උද්ඝෝෂණ පටන් ගන්න තියෙනවා. භූවිද්‍යාවේ සභාපතිවරයා හරි අධ්‍යක්ෂ ජනරාල්වරයා හරි වැරද්දක් කරලා තියෙනවා නම් දඬුවම් කරන්න. ඒකට මම එපා කියන්නේ නැහැ. වැරදි අඩුපාඩු ඇති. එතකොට එහෙම වැරද්දක් වෙලා තියෙනවා නම් දඬුවම් කරන්න පරීක්ෂණ කරන්න. ඒකට මම විරුද්ධ නැහැ. හැබැයි මේ ව්‍යාපෘතිය වැලි ව්‍යාපෘතියක් නෙමෙයි මේක මිරිස් ව්‍යාපෘතියක් බව මම සිළු දිනට මතක් කළ යුතුයි.
කැටියෙන් අවසන් කරන්න ගරු මන්තුමා. කැටියෙන් අවසන් කරන්න.
මතක් කරන්න ඕනේ. ඇත්තරම මේ ඉඩම් ටික ප්‍රාදේශීයකම් වලට මේ පවරනවා. අවශේෂ කැලෑටදී ඊට පස්සේ ආපහු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවත් මං දන්නේ අපේ නිලධාරිවරු ටික ඉන්නවා අමුතුමා ඉන්නවා ඊට පස්සේ ආපහු අධිකරණ කටයුත්තකට යනවා ඒ බලතල අහිමි වෙනවා එතකොට මේ තුල ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා මිරිස් ව්‍යාපෘතිය මේ බිමේ යථාර්ථයක් කරගන්න බැරි වෙනවා ඉතින් දැන්
අවසන් කරන්න ගරු
තුල මේ කටයුත්ත කරගන්න බැරි වුණා අපේ ගරු අමුතුමා ඉන්නවා අනිත් අපේ වන සම්පත් අමුතුමා ඉන්නවා නිලධාරි ටික ඉන්නවා මම ඊටම ගෞරවයෙන් ඉල්ලනවා මේ ව්‍යාපෘතිය කරගන්න පුළුවන් නම් තිරිකුණාමලේ ජීවත් වෙන අහිංසක සිංහල හරි දෙමළ හරි මුස්ලිම් හරි මිනිසුන්ට කරන ලොකු යුතුකමක්
අවසන් කරන්න ගරු මන්තුමා.
ප්‍රතික්‍රියාවක් නෙමෙයි වැලි අනවසර කැණින් එදත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙනවා මම දැක ජවිපි මන්ත්‍රීවරු වගේ මේ ඊයේ පෙරේදා කිල්ලෙන් දැද්දි එකට පෙන්වන්න ටැක්ටික්
අවසන් කරන්න ගරු මන්තුමා.
ටැක්ටික් වැල් ටික පටවන් යනවා කියලා අදටත් මේ අනවසර කැණින් සිද්ධ වෙනවා නීතිය ක්‍රියාත්මක කරන වලට ආයතන වලට මේ අනවසර කැණින් ටික බාර දීලා මේ ව්‍යාපෘතිය කරලා දෙන්න කියලා අවසන් කරලා දෙන්න කියලා මම අපේ ගරු ඇමුතුමන් ඉල්ලනවා විශේෂයෙන් මතක් කරමු අවද මොන්දක දිගින් දිගටම නිහාර
අවසන් කරන්න ගරු මන්තුමා
එතකොට
ගරු මන්තුමා අවසන් කරන්න කාලය ඉක්මව ගිහිල්ලා තියෙනවා
කාරණා සොයා නොබලා එම මඩම විතරක් ගහනක සම්බන්ධව මගේ විරෝධතාවයත් ප්‍රකාශ කරමින් කාර්ය ලබාදීම සම්බන්ධව ඔබතුමාට
බොහොම
ස්තුතියි අවසාන වශයෙන් මතක් කරන භූවිද්‍යාවේ ඒ වෙලාවේ හිටපු කණ්ඩායම ඒ ව්‍යාපෘතිය වෙනුවෙන්
ස්තුතියි මම
නීත්‍යානුකූල විදිහට ලබා දුන්නු සහයෝගයත් අගය කරමින්
என்னுடைய கருத்துக்களையும் பரிமாறிக்கொள்வதற்கான சந்தர்ப்பத்தை ஏற்படுத்த அந்த தலைமை தாங்கும் கௌரவ உறுப்பினர் அவர்களுக்கு எனது நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இன்று நாடு இருக்கின்ற நிலைமையில் நாங்கள் பொருளாதாரத்தை பற்றி பேசுகின்றோம், வாழ்வாதாரத்தை பற்றி பேசுகின்றோம், உள்ளூர் உற்பத்தியை நாங்கள் ஊக்கமளித்து அதை மேம்படுத்த வேண்டும் என்று பேசுகின்றோம், அதே போன்று பால் உற்பத்தியை மேம்படுத்த வேண்டும் என்று பேசுகின்றோம். ஆனால் இவைகளை மேம்படுத்துவதற்கு நாங்கள் இருக்கின்ற அமைச்சில் இருக்கின்ற அதிகாரிகள், அமைச்சின் செயலாளர்கள், அமைச்சின் மேலதிக செயலாளர்கள் இவர்கள் தங்களுடைய ஒத்துழைப்பினை சரியாக வழங்குகின்றார்களா என்று பார்த்தால் உண்மையிலேயே அது அங்கு நிகழ்வதில்லை. புல்மோட்டை பிரதேசம் கிட்டத்தட்ட நான் நினைக்கின்ற 30-40 வருட காலமாக புல்மோட்டை பிரதேசத்தில் விவசாயம் செய்து வந்த காணி, அதே போன்று குடியிருப்பு காணி, அதே போன்று அரசாங்கத்தினால் காணி அனுமதி பத்திரம் வழங்கப்பட்ட காணி, முன்னாள் ஜனாதிபதி கௌரவ மஹிந்த ராஜபக்ச அவர்களினால் வழங்கப்பட்ட காணி உறுதி உள்ள காணிகள், இந்த காணிகள் எல்லாம் கிட்டத்தட்ட 2500 ஏக்கர் காணிகளை தற்பொழுது நகர திட்டமிடல் அந்த சட்டத்துக்கு கீழ் அதை நகர அபிவிருத்தி என்ற போர்வையில் 2500 ஏக்கர் காணிகளை இன்று கெசட் பண்ணப்பட்டு, அதாவது வர்த்தமானி மூலம் அறிவிக்கப்பட்ட அந்த காணிகளை எடுத்திருக்கின்றார்கள். இந்த காணிகளை அவர்கள் உண்மையிலேயே அதில் எந்த விதமான நகர திட்டமிடல் வேலையும் அங்கு நடக்கப் போவதில்லை. அது விவசாய காணி, குடியிருந்த காணி, 30 வருட காலமாக யுத்த காலத்தில் இருந்து அவர்கள் பயிர் செய்து வந்த காணிகளை இன்று எடுத்திருக்கின்றார்கள். இந்த காணிகளை உடனடியாக அந்த வர்த்தமானியை ரத்து செய்து அந்த காணிகளை உரிய காணி உரிமையாளர்களிடம் வழங்கப்பட வேண்டும் என்று இன்று இந்த உயரிய சபையில் நான் வேண்டிக் கொள்கின்றேன். இது சம்பந்தமாக கௌரவ காணி அமைச்சர் அவர்களை நான் சந்தித்து, அவருடைய அமைச்சர் சந்தித்து இந்த விடயத்தை நான் பேசியிருக்கின்றேன். காணி அமைச்சர் அவர்களும் உடனடியாக சம்பந்தமான அறிக்கையை கேட்டிருக்கின்றார்கள். இதே போன்று குஜ்ஜவல்லி பிரதேசத்திலும் ஆலங்குளம் என்ற பிரதேசம், அந்த பிரதேசத்திலும் இதுவரைக்கும் அந்த வன இலாக்கா அமைச்சு ஃபாரஸ்ட் டிபார்ட்மெண்ட் இன்னும் அந்த காணிகளை விடுவிக்கவில்லை. அரசாங்க அதிபர், திருகோணமலை மாவட்ட அரசாங்க அதிபர் அவருடைய தலைமையின் கீழ் ஒரு குழு அமைக்கப்பட்டு, அதே போன்று அமைச்சிலிருந்து மேலதிக செயலாளர்களும் இன்னும் ஓரிருவரும் சேர்ந்து கள விஜயம் ஒன்றை திருகோணமலை மாவட்டத்திற்கு விஜயம் செய்தார்கள். அதில் குஜ்ஜவல்லி பிரதேசம், அதே போன்று கிண்ணியா பிரதேசம், அதே போன்று மோதூர், தம்பலகாமம், கந்தளாய், கோமரங்கடவள, பதவிசிறிபுர போன்ற பிரதேசங்களுக்கு விஜயம் செய்து அந்த காணிகளை விடுவிப்பை சம்பந்தமாக நடவடிக்கை எடுத்திருக்கின்றார்கள். ஆனால் இதுவரைக்கும் அந்த காணி விடுவிக்கப்படவில்லை. அதே போன்று கல்லரப்பு, கிண்ணியா பிரதேசத்தில் கல்லரப்பு காணி, கிட்டத்தட்ட 1000 மேற்பட்ட ஏக்கர் கொண்ட விவசாய காணிகள், 30 கடந்த அதாவது பயங்கரவாத யுத்தத்தின் காரணமாக அந்த விவசாயிகள் அந்த காணிகளை விட்டு நகரப்பகுதிக்கு வந்தவர்கள், தற்பொழுது அந்த 25-30 வருட காலமாக யுத்தம் நடந்ததன் காரணமாக 25-30 வருடத்துக்கும் அங்கு இருந்த மரங்கள் சிறு பற்றைகளாக காடுகளாக வளர்ந்திருக்கின்றது. இந்த காடுகளை தற்பொழுது அவர்கள் வனப்பகுதி என்றும், வன இலாக்காவுக்கு சொந்தமான பகுதி என்றும் அதை வர்த்தமானி மூலம் அறிவித்திருக்கின்றார்கள். உண்மையிலேயே அவர்கள் நேரடியாக சென்று அந்த இடங்களை பார்த்தால் அவர்களுக்கு விளங்கும். அவர்கள் எப்படி அதை அடையாளப்படுத்துகின்றார்கள் என்றால், கூகுள் மேப்பின் மூலம் கூகுள் வரைபடத்தின் மூலம் அவர்கள் அதை அடையாளம் கண்டு அதை கெசட் பண்ணியிருக்கின்றார்கள். உண்மையிலே அந்த காணிகள் ஆயிரக்கணக்கான ஏக்கர் காணிகள் அந்த விவசாயிகளுக்கு விடுவிக்கப்பட வேண்டிய காணிகள். ஆனால் இதுவரைக்கும் அந்த காணிகள் விடுவிக்கப்படவில்லை. இப்படி செய்தால் நாங்கள் எப்படி இந்த நாட்டில் நாங்கள் பொருளாதாரத்தை மேம்படுத்துவது, எப்படி வாழ்வாதாரத்தை மேம்படுத்துவது? உங்களுக்கு தெரியும், நாடு இருக்கின்ற நிலைமையில் இன்று 3 வேளை சாப்பிடுகின்ற அந்த குடும்பங்கள் 2 வேளை சாப்பிடக்கூடிய நிலைக்கு வந்திருக்கின்றது. அதே போன்று தங்களுடைய பிள்ளைகளை பாடசாலைக்கு அனுப்புவதற்கு வழி இல்லாமல் இருக்கின்றது. பாடசாலை உபகரணங்களை பெறக்கூடிய நிலையில் இன்று நிலை இல்லாமல் இருந்து கொண்டிருக்கின்றது. இந்த வேளையில் அரசாங்கம் இங்கிருக்கின்ற கௌரவ அமைச்சர்கள் இதற்குரிய தீர்வினை உடனடியாக பெற்றுத்தர வேண்டும். அதே போன்று இங்கு யானைகள் சம்பந்தமாக உண்மையிலேயே யானைகள்னால் சில பிரதேசங்கள் உப்பாறு கிண்ணியா பிரதேசத்தில் உப்பாறு பிரதேசம், அதே போன்று மஜித் நகர் பிரதேசம், அதே போன்று குச்சவெளி பிரதேசங்களில் யானைகளின் அட்டகாசம் நிறைந்திருக்கின்றது. இது அங்கு அந்த அவர்களை பாதுகாக்க வேண்டுமாக இருந்தால் அங்கு யானை வேலிகளை அமைக்க வேண்டும், அதற்குரிய நடவடிக்கைகள் எடுக்க வேண்டும். உங்களுக்கு தெரியும், 1,00,000 வேலை வாய்ப்பில் வழங்கப்பட்ட அந்த நியமனம் வழங்கப்பட்டவர்களும் தற்பொழுது அந்த வைல்ட் லைஃப் டிபார்ட்மெண்டில் அவர்களை சேர்த்திருக்கின்றார்கள். அவர்கள் மூலமாகவும் அதே போன்று சிவில் ஆரக்ஷக அந்த குழுவினரையும் சேர்த்து
சுருக்கமாக நிறைவு செய்யுங்கள்.
தேங்க்யூ. சேர்த்து அந்த நடவடிக்கைகள் எடுக்க வேண்டும். அதே போன்று சுற்றுலாத்துறை எடுத்துக்கொண்டால் உண்மையிலே திருகோணமலை மாவட்டம் உங்களுக்கு தெரியும், மிகவும் பிரபல்யம் வாய்ந்த பிரதேசமாக நிலாவளி கடற்கரை பிரதேசம், நிலாவளி பீச், அதே போன்று மாபிள் பீச், அதே போன்று ஹொட்வெல் பிரதேசம் கன்னியா ஹொட்வெல், அதே போன்று கடற்படை முகாமில் இருக்கின்ற அந்த மியூசியம், இப்படியான பிரதேசங்கள் உண்மையிலே சுற்றுலாத்துறை மேம்படுத்தக்கூடிய பிரதேசங்களாக இருந்து கொண்டிருக்கின்றது. அரசாங்கம் உரிய நடவடிக்கைகள் எடுத்து அந்த சுற்றுலாத்துறை மேம்படுத்துவதன் மூலம் அங்கிருக்கின்ற அந்த அதோடு சம்பந்தப்பட்ட வேலை செய்கின்ற அந்த மக்களின் வாழ்வாதாரத்தையும் மேம்படுத்தலாம் என்று கேட்டு விடைபெறுகின்றேன்.
நன்றி. ஹானரபிள் நசீர் அஹமத், யூ ஹேவ் 18 மினிட்ஸ்.
Presiding Member, Honorable Presiding Member, before I answer to all Honorable Members' questions, let me place on record about the Ministry, about Environment Ministry's vision and its program for this coming 2023 year, also about the institution which are coming under us, that is GSMB and Environment, Central Environment Authority. So it is a privilege to have the opportunity to present to this House the environmental strategic vision and approach of the government. The progress made in the recent past and future directions and programs in the environment sector at this third reading of the budget 2023. The strategic approach, harnessing country's natural capital to assure sustainable economic prosperity to the people. At the outset, I wish to inform the House that the mandate of the Ministry of Environment is to transform the government policy and other sectoral policies related to the environment and to provide leadership for the priority task of policy making, implementation and enforcement, making public investments relating to environment sector and implementation of projects under the National Development Programme with the paramount objectives of creating a sustainable environment for all living beings within the territorial boundaries of Sri Lanka. The key feature in government's approach in dealing with the environment is to transform the country's natural capital that Sri Lanka is richly blessed with in such a way that it will usher economic prosperity to the people in a sustainable manner, while preserving and safeguarding the environment, biodiversity and the whole of our ecosystem. It is in that context that His Excellency the President, in his capacity as the Minister of Finance, has indicated in the Budget Speech 2023, environment-friendly green and blue economy as one of the three main economic approaches adopted by Sri Lanka to overcome the current economic challenges and move forward. Taking this broad vision forward, As the minister in charge of environment, I wish to state that Sri Lanka can be transformed to be an ecological superpower with a carefully carved out strategic approach which my ministry is now trying to provide leadership for. Sri Lanka's potential as an ecological superpower. Sri Lanka's potential transformation into an ecological superpower could be achieved by synergizing Sri Lanka's unrivaled geostrategic location and untapped ecological assets. This is in line with His Excellency the President Ranil Wickremesinghe's call to action for accelerated transformation and transition of the world not only to net zero but also to nature positive economy to the G7 leaders prior to the upcoming G7 summit in Hiroshima, Japan in May 2023. I urge my fellow parliamentarians and President Ranil Wickremesinghe to unite, galvanize and mobilize the entire nation with the transformative and unsinkable whole of government and whole of society, top to bottom concerns and fellowship in order to make Sri Lanka an ecological superpower. This is an attainable goal in the context of the emergence of the Glasgow Financial Alliance for Net Zero, GFANZ, which is the world's largest coalition of financial institutions, committed to transitioning the global economy to net zero greenhouse gas emissions with combined assets under management in excess of US$130 trillion. A carefully developed program, intervention, focusing sustainable harnessing of Sri Lanka's ecological assets will be an ideal candidate for green and conservation finance with innovative features like swaps of debts for investments and will potentially not only resolve Sri Lanka's debt crisis in the fastest possible time but will generate high-level net foreign currency income annually. Developments in the policy background, Honourable Presiding Member, in terms of tangible achievements and progress made in the area of developments of environment policies and regulations, I must inform the House that after 19 years of the introduction of the National Environment Policy and Strategies in the year 2003, the updated NEP was approved by the Cabinet of Ministers on 20th June this year and will be published soon. Also, as the Cabinet has shown the urgent need to prepare an appropriate policy framework and action plan for the implementation of the National Environment Policy. The Ministry of Environment has prepared the National Environmental Action Plan in line with the United Nations Sustainable Development Plan. I am also glad to state that the National Guidelines for the Restoration of Sri Lanka's Mangrove Ecosystems and the National Strategic Plan for the Conservation and for the Sustainable Use of Sri Lanka's Mangrove System were abandoned during the year. In addition, the National Policy on Environmental Sensitive Areas, which I presented to the Cabinet, has also now been approved. Global climate change lobby and opportunities for Sri Lanka. Even though we remain as country with the lowest greenhouse gas emissions, unfortunately we are also majorly affected by climate change due to our strategic location. Under any circumstances, we cannot underestimate the negative impact of climate change at all, as its impact on our economy is not negligible. Therefore, we have to work to protect our people and food crops from the negative effect of climate change. The 27th Conference of Parties, COP27, of the United Nations Framework Convention on Climate Change, UNFCCC, was held in Egypt last month. His Excellency the President led the high-level country delegation to the summit and delivered a valuable speech at the meeting of world leaders. The overall outcome of the summit is discouraging, as His Excellency the President has commented on recently, and there is a lot of doubts about the seriousness on the part of some of the developed and industrial countries. However, one positive outcome of the summit was the decision to establish a global fund for loss and damage caused by climate-induced disasters. In this context, I would like to share with you some of the alarming facts and figures that concerns all of us in Sri Lanka. According to Global Climate Risk Index Report 2021, Sri Lanka ranks 30th among the countries most affected by extreme weather events in 2019. The World Bank says that 87% of Sri Lanka's population lives in moderate or severe hotspots. The ADB reveals that by 2050, the potential impacts of climate change would lead to approximately 1.2% loss of annual GDP. The Global Facility for Disaster Reduction and Recovery 2016 report reveals that US$380 million worth losses being incurred each year from climate-induced hydrometeorological disasters. In more specific references to climate-induced disasters in Sri Lanka, the damages and losses caused by flood in May 2016 cost the country approximately US$660 million, whereas the damages and losses caused by floods in May 2017 was estimated to be US$478 million, with 212 deaths and 78 persons missing. I hope we all understand what the climate impact could bring the disaster in Sri Lanka. This is just two floods caused these damages. It is in that context that we should harness promising opportunities for Sri Lanka in the context of these global developments. As a climate vulnerable country, we must prepare well in advance to tap the proposed loss and damage compensation fund. Since there is no proper mechanism in place to estimate the value of lives and properties lost to Sri Lanka due to climate-induced disasters, we are unable to put forward proper claims and therefore cannot make a definite statement about such claims. We need to get the relevant laws and mechanism in place as a matter of urgency. Another progressive suggestion made at the COP27 is to double the amount of funds allocated for adaptation. This is another area of opportunities coming in our way. In response to this, my ministry has already started working on submission of proposals and programs to scale up some of the projects and programs, and also to replicate similar projects in new geographical areas. We are looking at scaling up and replicating projects in areas such as air resources management, including e-mobility and e-transportation projects, biodiversity, including mangroves preservation and restoration, and of course, climate change mitigation and adaptation. These projects will attract grant funding in the range of few hundred millions of dollars. The Ministry of Environment acts as the environment institution of the Green Climate Fund, about which I would like to give you a summary of the works we have performed. Currently, two national level projects and three regional level projects have been approved by the fund. Preservation of natural resources. Although natural resources of Sri Lanka have contributed to the sustainable existence of the people for many millennia, these natural resources have been depleting rapidly for several decades. The causes for this unfortunate situation include deforestation, soil erosion, deposition of silt in reservoirs, destruction of natural wetlands, and destruction of biodiversity, etc. Due to the clearing of forest for other land uses, the productivity of the total area of the island has decreased or it is at risk of decreasing. To prevent land degradation, the Ministry has prepared the National Action Plan for Prevention of Land Degradation 2015 to 2014. Sri Lanka's biodiversity has been highlighted globally and it has been declared as one of the 36 world biodiversity hotspots. I must emphasize with all these things that environment is, protecting the environment is everyone's job. It is not only the Ministry of Environment. All government institutions are required to cooperate with the Ministry of Environment to preserve, safeguard, and sustainably develop the environment in which we all live. Commercial value addition and industrial usage.
Honorable Minister, you have 4 more minutes.
4 more minutes?
Yes.
The GSMB is only institutes that have mapped all the mineral resources in Sri Lanka, and the Technical Services Private Limited are 2 institutions belonging to our ministry. By now, we have completed the classification of mineral resources of Sri Lanka. One is the mineral resources that can bring in foreign exchange, and the other is the mineral resources that local industries need. However, there is no proper assessment to calculate the volume and value of the identified mineral pits in the country. So, value of those minerals are not reflected in gross domestic production of the country. The Central Environment Authority is also an important institution under our ministry as the main national institute that implements the National Environment Act of 1980 while acting for protection, regulation, coordination, and as an advisory institution related to the environment. Implementation of School Environment Pioneer Program and Environmental Educational Awareness Program and follow-up activities of water condition, monitoring activities of the quality of the air, as well as 24-hour environmental complaints are also carried out by the Central Environment Authority. Further, efforts are being made to reduce the impact of single-use plastic on the environment from year 2021. Honorable Presiding Member, there are more services being carried out by our ministry. Sri Lanka Climate Fund Private Limited is another institute operates under our ministry, which has been established to assist Sri Lankans to move towards a low carbon and climate resilient blue and green development. Therefore, through this institute, many sustainable environmental advisory projects are implemented, such as greenhouse gas verification, Sri Lanka carbon credit scheme, clean development mechanism, and energy audit. On behalf of the Ministry of Environment, an amount of ₹2,223 million has been allocated by the budget 2023. Out of that, ₹1,564 million as recurring expenses and ₹659 million as capital expenditure have been allocated, as ₹399 million out of this capital expenditure received as foreign aid to Sri Lanka. As a climate vulnerable country, Sri Lanka needs to make
honorable minister one more minute you have one more minute
on climate change issues in line with the latest recommendations of the World Bank group, which says that investing an average of 1.4% of GDP annually could reduce emissions in developing countries by as much as 70% by 2050 and boost resilience. However, for allocating an amount of rupees 2,223 million on behalf of our ministry under difficult budgetary context when the country is undergoing an economic crisis, I would like to express my heartiest gratitude to His Excellency the President as the Minister of Finance. Before I conclude, let me answer some of the questions raised by our Honourable Member. Of course, the GSMB DG, we have already issued charge sheet and the action is in progress. So once...
Honourable Minister, already your time is up. Yes, please conclude.
I have to answer some of the questions raised by the Honourable Members. Okay, in short, to cut short.
Yeah.
So that is in progress. Likewise, this chairman issue with regard to Shafinagar, the complaints have been made to CID and Auditor General Department also doing the, evaluating the whole thing, and the report will be submitted. So once that is done, the necessary action will be taken as per the advice of all those all those officers given. So therefore, likewise, various the members who have raised, honourable members who have given, some of them have given advice, some of them criticised, some of them have gave opinion, expressed opinion. All those will be taken into consideration, and to maybe in the coming future, I will be able to answer all
please,
of their questions
wind up.
And ensure the Environment Ministry run in the right direction. I appeal to this House. Give me a chance to clean up this entire institution. I know the institution is corrupt. There are so many corruptions going on. Give me a chance and I will clean up this institution.
Please.
And ensure these institutions bring revenue to the country. Thank you.
Yeah, thank you. Honorable Sumana Veerasinghe, you have 8 minutes.
බොහොම ස්තුති ගරු මුලාසන අඩුඩ ගරු මන්තුමනි මිනිසකගේ ජීවිතයේ ශරීරය තුළ තියෙන පෙනහළු වගේ ශරීරය අත්‍යවශ්‍යම අංගයක් වෙච්ච පෙනහළු වගේ අපේ රටේ ජීවිතයටත් රටේ පැවැත්මටත් අනාගතයටත් තමත් වැදගත් අමාත්‍යංශ තුනක් පිළිබඳව විවාදයක් කරන විවාදය ලැබී තියෙන කාල වේලාව සීමිත නිසා කරුණ වශයෙන් යම් කරුණු ප්‍රමාණයක් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන් පරිසර අමාත්‍යංශය වන සම්පත් හා වනජීවී අමාත්‍යාංශය, ඉඩම් අමාත්‍යාංශය, ඒකට බැඳි සංචාරක අමාත්‍යාංශ අපේ රටට ඉතාමත් අත්‍යවශ්‍ය අමාත්‍යාංශ කීපයක්. ඒ නිසා මේක පුළුල්ව සාකච්ඡා කරන්න ඕන. මට මගේ දියණිය අවුරුදු 4.5යි ඊයේ දවසේ රූපවාහිනී ප්‍රවෘත්තියක යනකොට ඉන්දියාවේ නවදිල්ලි නගරයේ ඒ කාබනික වෙනස්කම් එක්ක එහෙ තියෙන දුම කොළඹ නගරයට ආවයි කියන එක ප්‍රවෘත්ති දැක්කම මගේ දියණිය මගේ අම්මට කියලා දෙනවා ආච්චි අප්පච්චිට කියන්න එළියට බහින්න එපා කොළඹට වෙලා ඉන්න කියලා. එයාට කොළඹයි දුමයි විසයි දුමයි තේරිච්ච ආකාරය. දැන් මගේ දුව එහෙම කියනකොට ඊළඟ පරම්පරාවේ දිනියන්ට දරුවන්ට අපි කොහොමද මේ රට ඉතුරු කරලා දෙන්නේ? අන්න එහෙම තීන්දුව කරන අමාත්‍යාංශ පද්ධතියක් ගැන තමයි කතා කරන්නේ. නසීර් අහමඩ් ඇමැත්තුමා පරිසර ඇමැත්තුමා විදියට එතුමාට අපේ ගෞරවයක් යම් ප්‍රමාණයක තියෙනවා පහුගිය කාලවල ඔබේ හැසිරීම සම්බන්ධව. අද ඔබ ඇවිල්ලා අපේ සිංහල භාෂාවේ තියෙනවා නසීර් අහමඩ් ඇමැත්තුමා ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය කියලා. ඔබ ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩිය බවට පත් වෙලා ඒක නිසා අනුන්ගේ පව් ඔබට කරගහන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ පාර්ලිමේන්තුව තුළ මීට සති දෙකකට තුනකට කලින් හිරු මාධ්‍ය ආයතනයේ මාධ්‍ය හිරු ප්‍රවෘත්තිවල දින ගණනාවක් දිගට හරහට තිබිච්ච සිදුවීම සම්බන්ධව නීතිපති වාර්තා වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඔබේ අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉදිරිපත් කරපු මේ චෝදනා පත්‍රයේ ප්‍රමාණවත් ඔය දූෂිත නිලධාරියා ගෙදර යවන්න එමුණන්න වැඩතහනම් කරන්න මේ පහුගිය සති දෙක ප්‍රමාණවත් උනේ නැත්නම් අද උදේ පළවෙනි කතාවේ ඉඳලා මේ දක්වා තියෙන කතාවල කරුණු කාරණා අද දවස තුලත් ප්‍රමාණවත් ගරුව අමාත්‍යමනේ මේ නිලධාරියාගේ වැඩ අත්හිටවලා මේ පරීක්ෂණ කරන්න මේ වගේ නිලධාරීන් සීට් එකේ තියාගෙන පුටුව තියාගෙන සාමාන්‍ය පරීක්ෂණයක් කරන්න පුළුවන්ද? අද මම සභාගත කරනවා අර කූඩුවේ ඉන්නෝ නම් නිලධාරි මැදිරියේ ඉන්නෝ නම් ජනාධිපති ලේකම්තුමා එමුණන්න ජනාධිපති ලේකම් කාට සම්බන්ධ නිලධාරීන් කෝප 24 ගිහිල්ලා පම්පෝරි ගහුවට වැඩක් නැහැ. රටේ මේ දූෂිත නිලධාරීන් පාලනය කරන්න ජනාධිපතිතුමා අමාත්‍යවරුන් මේ නිලධාරීන් සමත් වෙන්නේ නැත්නම් ඒක නිසා මේ භූවිද්‍යා පතල් ගැනීම කාර්යාංශ කියන්නේ එක සිදුවීමක් විතරයි. මේ සාපි නගර කියන්නේ එක සිදුවීමක් විතරයි. මේ අමාත්‍යංශේ කාර්යභාරය මොකද්ද? මේ ආයතනයේ කාර්යභාරය මොකද්ද? මේ රටේ සම්පත් ටික ආරක්ෂා කරන්න, පරීක්ෂණ කරන්න, අනාගත පරම්පරාවට ඉතුරු කරන්න සහ මේවා ඵලදායී ආකාරයෙන් ප්‍රයෝජනට ගන්න. කොහේ හරි ගලක් තියෙන කෙනෙක් ගල් කොටියක් දාන්න, වැල් ටිකක් කපා ගන්න, පස් ටිකක් කපා ගන්න, මිනිහෙක් ආවම ඒකට පර්මිට් එක දෙන එක විතරක් නෙමෙයි මේක කාර්යභාරය. මේ රටේ ප්‍රගමණයට ලක් වෙන ආයතනයක් බවට පත් වෙන්න ඕන. ප්‍රශ්න කරනවා මොනවද ඒ වෙනුවෙන් කරලා තියෙන්නේ පහුගිය කාර්යභාර කාල සීමාවෙ තියලා. ඒක නිසා මේ කාරණාව සම්බන්ධව නසීර හඩම දැමෙත්තුමනි ඔබතුමා තීන්දුවක් ගන්න ඕන. සාපි නගරද ඇමතිකමද කියන කාරණාව සම්බන්ධව ඔබගේ නිලධාරීන් මම දැන් ඔබගේ ඇමතිවරු මම පහුගිය කාලේ ඔබට ගෞරවයක් තියෙනවා. මේ අමාත්‍යංශයේ කටයුතු සම්බන්ධව ඔබ මැදිහත්ත්ව චාකර සම්බන්ධයක නිසා මේකට හෙටට කල් දාන්න ඕන තීන්දුවක් නෙවෙයි. ඉදිරි පැය කිහිපය තුළ ගන්න ඕන තීන්දුව ගන්න ඕන කාරණාවක්. ඒ වගේම මධ්‍ය පරිසර අධිකාරිය සම්බන්ධව මේ හා සමානව අර වම්පෙනහැල්ල දකුණු වෙනහැල්ලයි වගේ පරිසර අමාත්‍යංශ වගේම මධ්‍ය පරිසර අධිකාරියත් ඇතම් නිලධාරීන් අන්ත දූෂිත නිලධාරීන් සමීහක් මේ රටේ ප්‍රගමණයට මේ රටේ අනාගතයට මහා දෙවන්ත හානි ප්‍රමාණයක් සිද්ධ කරනවා. තමත් අධිකාර නිලධාරීන් ඉන්නවා, පරිසරයට ආදරය කරන ගම්වල ඉන්න ඒ දේවල් ආරක්ෂා කරන නිලධාරීන් ගණනාවක් ඉන්නවා. ඇතම් අයගේ හැසිරීම තුළ මේක ඉතාම ප්‍රශ්නයක්. ගරු පරිසර අමාත්‍යතුමනි ඔබතුමාගේ අවධානය යොමු කරනවා මේ මොහොතේදී දීර්ඝ කාලයක් අපේ රටේ තිබිච්ච ප්‍රශ්නයක් කටුපොල් සම්බන්ධ ප්‍රශ්නය. මගේ ඉස්සරහා ඉන්නවා මොහන්සි සිල්ලා මැතිතුමා ගාල්ල දිස්ත්‍රික්කේ. අපි අවුරුදු ගණනාවක් අරගල කර මේ කටුපොල් ෆාම් ඔයිල් සම්බන්ධ කාරණා 1967 ඉඳලා මේක දිගින් දිගටම ගුව මේක හොඳයි නරකයි කියලා බත දෙකක් තිබුණා. අපි නරකයි කියනකොට කට්ටියක් හොඳයි කියනවා මේකේ ආර්ථික ප්‍රතිලාභ සබ්නත් දේවල් කියනවා. අවසාන 2018 යහපාලන ආණ්ඩුව තියෙනකොට පරිසර මැතිවරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ ආණ්ඩුව තියෙන වෙලාවේ මධ්‍ය ප්‍රතිකාරී සභාපතිවරයා හරහා පරීක්ෂණයක් කරන ආයතන හතක් එකතු කරගෙන ඒ කටබොල් සම්බන්ධව පූර්ණ විමර්ශන වාර්තාවක් ප්‍රධාන ආයතන හතක් ඒ ආයතන හතේ වාර්තාවේ කියන කටබොල් වගාවි වෙන හානිය එක ගහකට දවසකට වතුර ලීටර 400 600ක් යනකොට මේ පරිසර බද්ධිතේ වෙන හානිය නිසා වෙන මේක රෙකමෙන්ඩේෂන් එහෙම නැත්නම් නිර්දේශයන් ඉදිරිපත් කරනවා. මින් ඉදිරියට ලංකාවේ එක කටබොල් බීජයක් ගෙන්වන්න එපා, එක පැලයක් ඉඳන්න එපා, එක ගහක් ඉඳන්න එපා, ප්‍රමාණිකෝලව ඉඳපු ගස් ටිකක් ගලවන්න ඕනේ කියලා තමයි නිර්දේශය. ඒ කාලේ තිබුණා ජාතික සභාවද ජාතික ආර්ථික කමිටුව කියලා එකක් යහපාලන ආණ්ඩුව අටව ගත්ත. දැන් මේක හරස් වුණා. මයිට්පාල් සිරිසේන ජනාධිපතිතුමාට කරන්න දුන්නේ නැහැ, වැලි කර්මාන්ත අමාත්‍යවරයාට කරන්න දුන්නේ නැහැ. ඒක හතරමද නතර කරලා තිබිලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. එතුමා පිටිපත්තිමේ තීන්දුවක් ගත්තා මේ කටබොල් වගාව නවත්තන්නත්. ප්‍රතිපත්ති ප්‍රකාශන විවාදයේ මෙතන බවත්තන වෙලාවේදී එතුමා ප්‍රකාශ කරා මේක නවත්තනවා, සේම ඉන්දව කටබොල් වගාවත් ප්‍රමාණිකූලව ගලවන්න කියලා. දැන් මෙහෙම තියෙනකොට ගරු ඇමතුණු පහුගිය දවස්වල ආයිත් කැම්පේන් එක දැන් මේ පහුගිය කාලේ මේව ආරක්ෂා කරන්න උත්සාහ කරපු අය අද මන්ත්‍රීකම් අරන් හිටන්නද ඇමතකම් ගන්න බලාගෙන මේ පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඉන්නවා. මේ සමාගම් වලින් පිළිසිටින අය දැන් යාලේ කැම්පේන් එක පත්තර පිටුකලන් වලින් යනවා. මේ වගාව වෙනුවෙන් ගන්න ප්‍රකාශ
කරා. ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා.
මට පොඩි වෙලාවක් දෙන්න මේ තව
විනාඩි දෙකක්.
වැඩිගත් විවාදයක්
මේ සභාවේ මම හිතන්නේ ඔබතුමා කතා කරන්න. ඔබතුමා කතා.
පහුගිය කාලේ බණ කිව්වා, කවි කිව්වා, මේවට මත්පැතම් වෙලාව දුන්නා.
ඔබතුමා කතා කරන්න.
කරු අමාත්‍යමනි ඔබතුමාගේ අර තියෙන පරිසර අධිකාරියේ මධ්‍ය ප්‍රතිකාරියේ නිලධාරියෙක් මධ්‍ය ප්‍රතිකාරියේ පරිශ්‍රණ සංවර්ධන නියෝජ්‍ය අධ්‍යක්ෂක ආචාර්ය අජිත් ගුණවර්ධන මහත්මයා ගියේදී පත්තරයකට කියනවා ඔයිල් පාන් වගාව ව්‍යාප්ත කිරීමට මධ්‍ය පරිසර අධිකාරියේ විරෝධතාවයක් නැත. කොහොමද එයාට එහෙම කියන්නේ? මිට අවුරුදු දෙකකට කලින් අමාත්‍යංශ ඒකාබද්ධ වාර්තාවක් ඉදිරිපත් කළ නවත්තපු දේ හිටපු ජනාධිපතිවරයා ගෝඨාභය ජනාධිපතිවරයා නවත්තපු දේ අධිකාරිය නිලධාරියෙකුට එහෙම කියන්න පුළුවන්ද? මොකද්ද කරු පරීක්ෂණ වාර්තාව මේක හානියක් නැහැ කියන කාරණා නැවත කරපු එක. ඒක නිසා මේව තමයි ඊළඟ පරම්පරාවට වෙන සාහසය අපරාධ. කරු අමාත්‍යමනි ඔබතුමා කතාව කළා වුණත් ඉදිරියේදී මේ සම්බන්ධව මැදිහත් වෙලා මේ සඳහා අවශ්‍ය පියවර ගන්න කියන කාරණාව සිහිපත් කරනවා. ඒ වගේම වන සම්පත් අමාත්‍යයන් සම්බන්ධව කිය යුතු කාරණා ගොඩක් තියෙනවා. ලැබිය ඇති කැටි කාලය තුළ මා විශ්වාස කරන්නේ පහුගිය කාලවල ඉතාමත් සාධනීය ක්‍රියාමාර්ග වනගහනය වැඩි කරන්න, පක්ෂිතට ආරක්ෂා කරන්න ක්‍රියාත්මක කරා. මා නියෝජනය කළ මාත්‍ර දිස්ත්‍රික්කයේ දිනියායේ අර කොටබල ප්‍රාසලිකම් බලපෑදේශයේ දෝතුල් කර රක්ෂිතය පහුගිය කාලේ ඉඳන් අමාත්‍යංශ තියෙන LRC එකත් අල්ලගෙන මෙහෙන් ගියපු නිලධාරියෙක් කොට විනාශ කරන්න හදනකොට ඔබේ අමාත්‍යංශ නිලධාරින්ට පිළිසිද්ධ වෙන එක රැක ගන්න පුළුවන්කම ලැබුණා. ඒක රක්ෂිතය බාඩ් ලැබන අවුරුද්ද ගැසට් කරනවා කියන කාරණාව සඳහන් වෙන ගොරව මෙතුමනි එක ඉක්මන් කරන්න. ඒ වගේම කොටබල ප්‍රාසලිකම් කොට්ටාස ඉලුක්කෙටිය රක්ෂිතය පහුගිය කාලේ විනාශ කරන්න කටයුතු කරා. පහුගිය උපදේශකාල සභාවේ කොයි සත්‍යයක් ඇද්දද වාර්තාව දෙනවා කියලා තවමත් ඒ වාර්තාව නැහැ. ඒක සම්බන්ධ මැදිහත් වෙන්න. ඒ වගේම සංචාරක ව්‍යාපාරයට ප්‍රවේශ මාර්ග වෙන සිංහරාජයට, ඒ වගේම පිටදෙනියට, ඒ වගේම කන්නලියට මේ සංචාරක අමාත්‍යයන් සම්බන්ධ තියෙන වන සම්පත් දෙපාර්තමේන්තුව, වන සම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ඒ ප්‍රවේශයන් සම්බන්ධව සංවර්ධන කටයුතු සම්බන්ධව වැඩි මැදිහත් වීමක් වෙන්න කියන කාරණාව සිහිපත් කරමින් සංචාරක ව්‍යාපාරය ගැනත් පතනයක් කියන්න ඕන.
හරි, මනන්ද මහත්මයා ඉන්නවා.
1 more minute.
යා යා යා
සංචාරක ව්‍යාපාර සම්බන්ධව අද අපි කවුරුත් කතා ගන්න සංචාර ව්‍යාපාර දිනුවක් ප්‍රගමණය ගැන ස්ථිතිවන්ත වෙනවා මොන දේශපාලන මතවාද තිබුණා වුණත් කොර මාත්‍යමන ඔබතුමා දරන උත්සාහය සම්බන්ධව මේ සංචාර ව්‍යාපාරය නවත කෙලින් කරන්න හැබැයි මේක දින බාධාවන් ටික අපි හඳුනාගෙන හඩොදි කරන්න අවස්ථාවෙන් ඉතමත් වේගෙන් මත වෙලා තියෙනවා දකුණු පළාතේ බෙන්තොට ඉඳලා අර යාල එවනන්නම් කිරින්ද මායිම දක්වා වෙන සංචාර කලාපය මහා දවන් සංචාර කලාපය හැබැයි ප්‍රශ්න එමටයි මා නියෝජනය කරන මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය මතවන කොට්ටාවේ දෙනියාය සංචාර කලාපයක් හදන්න අපි 2012 ඉඳලා වරින් වර කටයුතු කරා රුණු සංචාර සංචාර කාර්යාංශය දකුණු පළාත් සභාව සංචාරක මණ්ඩලය හැබැයි මේ දක්වායි කටයුතු සිද්ධ වෙලා නැහැ අලුත් සංචාර කලාප කිහිපයක් ගැසට් කරන්න සංචාර කලාප 14ක් ගැසට් ගන්න හරිම් ප්‍රාන්ත ඇමැතිතුමනි සූදානම් වෙලා තිබුණා දෙනියාය සංචාර කලාපය සම්බන්ධව මැදිහත් වීමක් තවමත් ඒ සම්බන්ධව නැහැ ඒක නිසා ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න සංචාර ව්‍යාපාරයේ පාරිසරික ඒ වගේම ක්‍රියාදාම සංචාරක ව්‍යාපාර සම්බන්ධ වැඩි අවධානයක් යොමු ගන්න කියන කාරණා සිහිපත්
කරගෙන ධර්මන්තම අවසන් කරන්නද
යස් තප්පරදියයි ඉඩම අමාත්‍යාංශය යටතේ එල්ආර් සීදම් සම්බන්ධ ගැටළු මෙතන දිගින් දිගටම කතා කරා අපි ඒක පහුගිය උපදේශක සභාවේ කියපු වගේම ඒ බලවත් ලබා දෙන කටයුතු කරනවා සේම ඉතාමත් ඕනෑකමින් කියනවා ඉඩම් පනත වෙනස් කරනවා කියන කාරණාව කියනවා හැබැයි ඒක ඉතාමත් සංවේදී කාරණාවක් ඉතාමත් සීරු මාරුවට කළ යුතු කාරණාවක් කියන කාරණා මතක් කරනවා 2011 2015 දී ඉඩම් පනත වෙනස් කරලා කරන්න හදපු උත්සාහයන් නැවතවතාව නොකරන්න කියන කාරණාවක් ඉදිරිපත් කරනවා ඒ වගේම මේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ ඌන උපයෝගිතා ඉඩම් සම්බන්ධව කැබිනට් අනුකාරක සභාවක් පත් කරලා වාර්තාවක් ඉදිරිපත් කරා අද චමල් රාජපක්ෂ පිටුකරු අමාත්‍යතුමා හිටපු කථානායකතුමායි
වාර්තාවක් අවසන් කරන්න කැටි
කරා අන්න අනුකාරක සභාවේ වාර්තාව ක්‍රියාත්මක කරොත් මේ ප්‍රශ්න ටික විසඳන්න පුළුවන් කියන කාරණා සිහිපත් කරමින් චීනයේ මාව සේතුන් කියමනක් කියලා තියෙනවා තොල් ආරක්ෂා කරොත් තමයි දත්ත ආරක්ෂා වෙන්නේ කියලා. තොල් ආරක්ෂා කරොත් තමයි දත්ත ආරක්ෂා
වෙන්නේ.
මේ පරිසරයත් මේ සියලු කාරණා අපේ රට ආරක්ෂා වෙන ප්‍රධාන කාරණා නිසා වෙන මේ සඳහා මැදිහත් වෙන්න කියන කාරණා සිහිපත් කරමින් මට වලියාව ලබා දීම සම්බන්ධව ඔබට ස්තුතිවන්ත වෙමින් මුලාසන මන්ත්‍රීන් මාන්‍යන බොහොම ස්තුතියි.
Honorable Arin Fernando order please deputy speaker will check there.
ගරු නියෝජ කථානායකතුමනි මෛත්‍රෝ අද අමාත්‍යාංශ තුනක මෙතන දවස පුරා අපට සාකච්ඡා කරපු යෝජනා ඒ වගේම ගොඩක් චෝදනත් එක්ක ආපු අමාත්‍යාංශ වලට ආපු විස්තරත් එක්ක මම මගේ කතාවේ අවසන් පිළිතුරු කතාවක් ලෙස මේ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා මුලින් මේ දීපු යෝජනා ගැන ඉස්ලාම් ස්තුතිවන්ත වෙන අතරදිම දීපු ඒ යම් යෝජනා ඉදිරියට ක්‍රියාත්මක කිරීමට අපේ නිලධාරි මණ්ඩලයට දැනටමත් ඒ සම්බන්ධයෙන් ගත යුතු පියවර ඔවුන්ට දැනුවත් කර තිබෙනවා. ගරු නියෝජක කථානායකතුමනි පෞගිය දවසකදී දේශීය සංචාර කර්මාන්තය ප්‍රවර්ධනය කරන්න ඕන කියලා අපේ අමාත්‍යාංශයට දේශීය මාධ්‍යවේදියෝ කණ්ඩායමක් රැගෙන ඇවිල්ලා කිව්වා ඒගොල්ලන්ට යම්කිසි වැඩසටහනක් හදන්න කියලා අලුත් ප්‍රවර්ධනයක් කරා. මේකෙදි ගරු නියෝජ කථානායකතුමනි මට දෙයක් මතක් වෙනවා ඒ ගියපු එක වීඩියෝ පටයක තන් ලස්සන දර්ශනයක් තිබ්බා. ඒ දර්ශනයේ තිබුණේ ලස්සන ගහකොළ සිංහරාජ වනාන්තරයේ පෙන්නලා තවම සිනිඳු සද්දයක් ස්ථාලේන හුලං සද්දයක් එන ඒ වගේ මේක ඇතුලෙන් එන පිරිත් හඬක් දැක්කා. ඒක තමයි ඒගොල්ලන් ආරම්භ කරේ. ඒක ඇත්තටම මට තේරිච්ච දේ ඒක බලන් ඉන්නකොට සිංහරාජේ කියන්නේ අපිට තියෙන ඇත්තසම අපිට තියෙන හයි අපේ රටේ තියෙන ඒ තියෙන සම්පූර්ණ ශක්තිය ඒ සිංහරාජය තුලින් පෙන්නනවා. ඒ වගේම හුලං වලින් ඇත්තටම ඒ අදහස තිබුණේ මිනිසු තමන්ගේ ඉලක්ක කරා හඹාගෙන යනවා ඒක ඇතුලෙන්. ඒ වගේම ආත්මික සුවේ තමයි අර පිරිත් හනේ ගැහුනේ. මට හිතෙනවා අපේ අමාත්‍යාංශ දෙකත් කල්පනා කරලා බලනකොට සංචාරක හා ඉඩම් කියන එකත් ඉතාමත්ම එකට බද්ධ වෙලා එකට ගමන් කරන්න පුළුවන් අමාත්‍යාංශ දෙකක්. මේ දෙක ඉතාමත්ම වටිනවා. හැබැයි ගරු නියෝජ කථානායකතුමනි අද ගොඩාක් කට්ටිය දැක්කේ මේ ලංකාවේ එකපාර්ට සංචාර කර්මාන්ත දැන් මෙහෙම වුණා එහෙම වුණා කියලා කතා කර මාස 3කට ඉස්සෙල්ලා තිබ්බ තැන ගැන තඹ දොයිතුගොත් කතා කරන්නට විපක්ෂයට උමනාවක් තිබුණේ නැහැ. මේ රටේ ඉන්න අන්තිම සංචාරකයා පවා යුද්ධයක් වෙලා වගේ ලංකාවෙන් පැනලා යනකොට මහ විශාල අර්බුදයක් වෙනකොට ගුවන් යාන තහනම් වෙනකොට විදේශ තහංචි පැන වෙනකොට තමයි මේ මාස 3 4කට විතර ඉස්සෙල්ලා මේ මේ කර්මා මේ සංචාර කර්මාන්ත ගන්න ඕනේ. ඒතොර අපි මොකද්ද ඉස්සෙල්ලාම කරේ? අපි ඉස්සෙල්ලාම මේකේ අර්බුදය හඳුනා ගන්නවා. අපේ අර්බුදය මොකද්ද කියලා. දැන් අපි බාරගත්ත දේ අර්බුදය මොකද්ද කියලා. ඒතොර ඉතින් කතානායකතුමනි ලංකාව පිළිබඳව ජාත්‍යන්තරයේ තිබුණේ ඉතාමත්ම අසුභවාදී ආකල්පය. දැන් මම බාරගත්තාම මම කරන්නේ අසුභවාදී ආකල්පය හදාගන්න. හෝටල් ශේෂ්ත්‍රයේ විශාල ණය ගැටලුවක්. විශාල ණය කන්දරාවකට ඉර වෙලා සංචාරක ශේෂ්ත්‍රය හැමෝම කිව්වාගේ 2019 20 21 වැටිලා මේ ප්‍රශ්නෙත් එක්ක විනාශයි කියලා හිතුව අවදියා. ඉන්ධන අර්බුදයක පැත්තකින්. විදුලි අර්බුදයේ තව පැත්තකින්. සංචාරක ශේෂ්ත්‍රයේ සැපයූ ජලය පවා අක්‍රිය කරලා තිබුණා, දැන් තිබුණා. ඒ වගේම සංචාර ශේෂ්ත්‍රයට හිටපු වෘත්තිකයෝ සියලු දෙනා ලංකාවෙන් හැර යන අවස්ථාව. ඒ නිසා ගරු නියෝජ කතානායකතුමනි අපි මේකට තීරණයක් කරා ඉස්සල්ලාම කළ යුත්තේ මොකද්ද කියලා. ඉස්සල්ලාම අපිට කළ යුතු තිබුණේ මෙම කර්මාන්තය ප්‍රොටෙක්ට් කරන එක, ආරක්ෂා කිරීම. ඒක තමයි අපේ පළවෙනි ඉලක්කය වුණේ. දෙවෙනි ඉලක්කය වුණේ මේක රිකවර් කරගන්න, යථා තත්ත්වයට ගේන්න මොකද්ද අපි කළ යුත්තේ කියන එක. තුන්වෙනි එක තමයි තිබ්බට වඩා හොඳ තැනකට බ්‍රින් බැක් බෙටර් කියන ඒක ඊටත් වඩා හොඳ තැනකට ගේන එක තමයි අපි ඊගාව කටයුතු වුණේ. මම කාලේ පොඩ්ඩක් අඩු නිසා ඉතින් ඉක්මනින් කියාගෙන යන්නම් ගරු නියෝජ කතානායකතුමනි. අපි කාර්ය සාධක බලකායක් දැම්ම. මම ඒ ගත්ත ගමන් පැය 24 පුරා අංකයක් දාලා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඒකේ කාර්යාලය පිටවල ඒකට ඔක්කොම ශේෂ්ත්‍ර වලින් දාලා සුද්ද ඉන්නේ කොයිද, ලයිට් නැත්තේ කොයිද, තෙල් නැත්තේ කොයිද, කොයිද හිරලා තියෙන්නේ, මොකද්ද කළ යුත්තේ, වතුර නැත්තේ කොයිද, ඒ සියලු දේ පළවෙනි මාසෙ තුල අර්බුදත් එක්ක මේ මන්ත්‍රීවරුන්ට ගහන්න හොයනකොට, ගිනි තියනකොට, ඒ අතරතුරේ ප්‍රශ්න ඇතුළේදී මේ මේ සංචාරකයන් ගැන අපි හොයලා බැලුවා කරෝ නියෝජ කතානායකතුමා. හෝටල් සමග සාකච්ඡා කරා, කෑම බල ටික කොහොමද දෙන්නේ, ඉන්න සුද්දොන්ට කොහොමද බලාගන්නේ, යන්න බැරුව හිරලා ඉන්න කට්ටිය කොහොමද තියාගන්නේ, මේ සියලු දේ අපි ඒ වෙලාවේදී ආරක්ෂා කරා. ඒ විතරක් නෙමෙයි කරෝ නියෝජ කතානායකතුමනි, ඉතාමත්ම ඉක්මනට කෙටි කාලින ෂෝට් ටර්ම් ඉලක්කයක් අපිට තිබුණා. ආයෙත් සුද්ධෝ ටිකක් ගෙන්නන්න, පණ ගන්නන්න, කවුරු හරි සංචාරකයෝ ටිකක් ගෙන්න අපි ඉස්සෙල්ලාම තෝරගත්තේ ඉන්දියාව. අපි ඉන්දියාවේ සන්නාමයට අපි ඉස්සෙල්ලාම සනත් ජයසූරිය මැතිතුමාව බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් කෙනෙක් කරලා ටග් ගාලා ඉන්දියාවට ඇරියා. මොකද ක්‍රිකට් ක්‍රීඩකයෙක් නිසා එතුමාව බොහෝ ලොකු පිළිගැනීම ලංකාවට වඩා. එයාපෝට් එකට බැස්සම එයාපෝට් එකේ පොර කාගෙන ඉමිග්‍රේෂන් කවුන්ටර් වහගෙන තමයි එතුමාව එයාපෝට් එකෙන් ඇතුළට ගන්නෙ. ඒ නිසා අපි දැක්කා පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබුණා. අපි ගිහිල්ලා ආයතන වලට කතා කරා. ඔන්න පුංචි සංචාරක ප්‍රමාණයක් සහ නැවතවතාවක් අර නවත්තපු යාලයින් ටික අඩුම ගන්නේ ඉන්දියාවේ ඉඳන් එන්න පටන් ගැනීමක් හැකියාවක් ලැබුණා. ඒත් එක්කම අපි විශාල සාකච්ඡාවක් කීපයකට ගියා. ඒ තමයි යුරෝපා සංගමයේ ආසියානු සංවර්ධන බැංකුව ජාත්‍යන්තර සංවර්ධන එක්සත් ජාතික නියෝජිත සියලුම ආයතන තානාපති කාර්යාලයේ සියලුත් දේත් එක්ක කතා කරා. කරුණ නියෝජ කතානායකතුමනි, මම අද නැවතවතාවක් කියනවා මේක. මම එදා අප්‍රේල් මාසේ 9 වෙනිදා මේ ප්‍රශ්නෙට ඉස්සෙල්ල අප්‍රේල් මාසේ පාර්ලිමේන්තුවේ කතා කරද්දී මම කොහොමම් පඩි ගන්න නැහැ පාර්ලිමේන්තුවෙන් කියලා. මම අදටත් ගන්නේ නැහැ. මම තාම එදා ගෝ කන්නේ නැහැ කියලා මම කියන්නේ. මේවා මිනේ සමහර මිනිස්සු කෝ මේවා මගේ මේ ආතල් එකට එහෙම නැත්නම් බොළඳ කමට කිව්වා කියලා. අය මගේ හිත අනුව එදා තිබුණ ප්‍රශ්නය අනුව මම මගේ හිටපු පක්ෂයට කිව්වා අපි මේකට යමක් කරමු කියන්නේ. මම එදා ඒ සියලු දේ කරේ. මම තවමත් ඒ ස්ථාවර ඉන්න, තවම පාර්ලිමේන්තුවෙන් කියවේ නැහැ. අදත් තවම දවල්ට කාලත් නැහැ. මුල් දවසම පාර්ලිමේන්තුවේ ඉන්නේ වෙච්ච නිසා. ගිහලා ආන කැන්ටිමේ හරි ආවවත් දැක්කද කියලා එක දවසක්. ගිහිල්ලා නැහැ. එකම ටිකට් පදක්වත් මේ ගියපු එක රටකටවත් අරගෙන ආණ්ඩුවෙන් ගියේ නැහැ. අද වෙනතුරු අමාත්‍යංශය ගොල්ලබලම හෝටලයක්වත් අරගෙනත් නැහැ. නිසා කතා කිරීමේ අයිතියෙන් මේකට මා විශාල ඌමනාවක් සහ දායකත්වයක් දෙන්න සාල ඌමනාවක් තිබුණා මගේ පක්ෂයේ මේකට කර අරපු වෙලාව. සර් ගරු නියෝජ කතානායකතුමනි, අපි මේකේ නිරීක්ෂණය කරපු කාරණා කීපයක් තිබ්බා. අපි සංචාරක ප්‍රතිපත්තියක් සකස් කරලා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරගෙන නිරීක්ෂණ මට්ටමේ තියෙනවා. විදේශ රටවලින් මේ රට තුළ චිත්‍රපට රූගත කිරීම සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා. ඒක වැඩි කරන්න අපේ ලොකු අපේ ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි යම් කිසි දෙයක් කරන්න ගියාම හැම තැනම approval ගන්න ගියාම ෆිල්ම් එක ඉවරයි. ඒ නිසා අපි ඒකත් කැබිනට් පත්වලා තමයි ලංකාව ඇත්තටම ෆිල්ම් ලොකේෂන් සෙට් එකක්. අපි ලංකාව කියන රට ගැන බැලුවොත් ලෝකේ තියෙන හොඳම ආතසීක්ලාග්ගෙන් ගත්තම හැමෝම කියලා දෙනවා ලංකාව කියන්නේ it's a studio itself කියලා. සගරු නියෝජ කතානායතුන්නි අපේ ඉලක්කයක් තියෙනවා අවුරුද්ද වෙනකොට ලක්ෂ 15ක් දක්වා සංචාරයෝ ගේන්න ඩොලර් බිලියන අඩුම ගානේ 3 4කට මේක උස්ස ගන්න. මේ කාලය අනුව අපි බලාපොරොත්තු වෙන ලක්ෂ 8ක් ගේන මම හිතනවා 7 දක්වා දෙසැම්බර් මාසේ ඉවර වෙන්න ඉස්සෙල්ලා අපිට ඉලක්ක ගතේ ඉලක්කෙට යන්න පුළුවන්. ඔගොම ජනවාරි පෙබ්‍රවාරි වර පරණ කාලයේ විදිහට බුකින් ටික ලංකාවට ඇවිත් තියෙනවා කියන එක සන්තෝෂයෙන් මතක් කරන්නට කැමතියි. එවැගේම 20යි 30 වෙනකොට හරි ඉලක්කවලින් ගියොත් 20යි 30 වෙනකොට මිලියන 4.5ක එහෙම නැත්නම් බිලියන 12ක් දක්වා අපිට ආදායම ගේන්න පුළුවන්. කොටසක් තමයි මේ සංචාරක අමාත්‍යාංශයෙන් සෙන්සා හරි ඉලක්ක ගතව මේ මේ සැලසුම ගියොත් ගරු නියෝජ කතානායකතුමනි අපිට මේ ගමන යා හැකි. මම ඔබතුමාට අද සභාගත කරනවා මෙතනදී අපි ටුවරිස්ට් සෝන් 49ක් සංචාරක කලාප 49ක් ගැසට් කරලා තියෙනවා. ඒකෙන් ගාන්ට 14ක් ගැසට් කරලා දෙනවා. ඉතුරු ගැසට් වෙන්න ඕන ටික මම සියලු දේ මේකේ තියෙනවා. මම ඒකත් අද ඉදිරිපත් කරනවා. මේ වෙනකොටත් අපි අරුගම්බේ පාසිකුඩ නිලාවේලි තිරුකුණාමලේ පින්නවෙල ගල්කිස්ස මීගමුව කල්පිටිය එතකොට ගියාම බේරුවල බෙන්තොට මුදුගඟ ඒ වගේම උණවටුන තිස්ස මහරාම යාල කියන කොටස් ටික ගැසට් කරලා තියෙනවා. ඒ වගේම ඇල්ල ගැසට් වෙලා තියෙනවා. ඒ වගේම කුච්චවේලිත් දෙද්දුවත් මේ වෙනකොටත් ගැසට් වෙලා තියෙනවා. නුවරඑලියත් UD එකෙන් ගැසට් කරලා තියෙනවා. සගරු අනිත් ටිකත් ඔක්කොම ගැසට් වෙන්න තියෙන එක පුංචි වැඩ කටයුතු කීපයක් තියෙනවා. 49ක් ගැසට්. මොකද අපේ බලාපොරොත්තුව මේ කරන හැම සංචාරක කලාපයක් තුලම අපි හරියටම ක්‍රමවේදයක් හදා ගන්න ඕනේ. පාසල් යන දරුවගේ ඉඳන් ප්ලේන්ටිය දෙන කඩේ ඉඳන් ත්‍රිවිල් එක ඉඳන් සංචාර කර්මන් තියෙන වටිනාකම තේරුම් කරලා දෙන්න. ඉස්සල්ලාම දකින්න සුද්දෙක් දැක්කොත් කොහොමද සුද්දව ගසා කන්නේ කියන ආකල්පය නැති කරගන්න ඕනේ. අපි සංචාර කර්මාන්තයෙන් දියුණු වෙනවා කියන ආකල්පය අපිට සංචාර කර්මාන්තේ පමණක් ඇති. අපි ලංකාව දියුණු කරගන්න ඕන නම් හැබැයි මේ කියන අතරතුරේදීම ගරු නියෝජක කතානායකතුමනි පුංචි අසතුටකුත් තියෙනවා. මම දන්නේ කොහොමද මේ වීසා ෆීස් එක පාට වැඩි වුණේ කියලා. ලංකාව සංචාරක ප්‍රොමෝට් කරන්න යනවා මමවත් දන්නේ නැහැ. වීසා ෆීස් එක වැඩි කරලා තියෙනවා. මම හිතනවා ඒක ආණ්ඩුව නැවතතාවක් සලකා බලයි කියලා. මොකද දැන් අපි ගත්තොත් තායිලන්තේ එහෙම ඩොලර් 20යි. මාලදිවිනේ වීසා වලට ගන්නෙ නැහැ. සිංගප්පූරුව වීසා චාර්ජ් එකක් නැහැ. අපි තරඟ කරා යරි කරන රටවල් එක්ක බලද්දි අපි ඩොලර් 50ක් ඉල්ලනවා. මේක මම හිතනවා විශාල මුදලක්. මම හිතනවා ඒක මේ වෙලාවේදී සංචාර කර්මාන්තය දිනු කරන්න ඉල්ලනවා නම් සුද්ධ ගෙන්නන්න හදනවා නම් ඒක නම් හොඳ දෙයක් නන් නෙමෙයි. ඒ නිසා 50ක් කියන්නේ විශාල වැඩි 35යි අපේ තිබුණේ. ඒක 50ක් වෙම කියන්නේ 55ක් වෙනවා. සමහර ලොง ස්ටේ වුණු තව වැඩි වෙනවා. ඉතින් ඒ ක්‍රමේ මයිතන ලංකාවට සංචාරය ගෙන්න ගන්න හදන කාලෙක මේ ගෙන්න ගන්න හදන කාලෙක මම හිතනවා ඒක තරම් සුබදායි නෑ කියලා. ඒ වගේම ගරු නියෝජ කතානායකතුමනි සංචාර කර්මාන්තය දිනු කරන්න අද ඔක්කොම කිව්වා වගේ අලුත් වැඩ පිළිවෙළක් තියෙනුනේ. අපි යුරෝපියන් යූනියන් එකෙන් සම්පූර්ණ ඒඩ් එකක් අරගෙන පීකෝ ට්‍රේල්ස් කියලා ඒක ඇත්තටම හන්තානෙන් පටන් ගත්තම ඒකවිලා පාද යාත්‍රාවක්. ඒක හන්තානෙන් පටන් ගත්තම නුවරඑලියෙන් අවසන් වෙන්නේ හපුතලෙන් ඇල්ලට කියලා. අද කාලේ සුද්ධෝ තරුණයෝ ඇඩ්වෙන්චර් ටුවරිසම් වලට තමයි හොයන්නේ. මේක අවුරුදු 10ක් තිස්සේ කරපු වැඩපිළිවෙලක්. ස්ථාන 5000ක් හොයාගෙන තියෙනවා මේකේ යනකොට. ඉතාමත්ම අලංකාර දෙයක්. ඒක අපි අලුතෙන් ලෝකෙට ඉදිරිපත් කරන්න මේ දේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තිරසාර ගමනාන්තයන් ලෙස සීගිරිය සංවර්ධනය කිරීම, සීගිරිය ආවට පිදුරංගල රාමකැලේ ආදී ස්ථාන සීගිරිය සම්බන්ධ කර වැඩි දියුණු කිරීමෙන් විශාල සංචාරකයන්ට අලුත් දේවල් ඇති කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි ගංගේ වාඩිය, ඒ වගේම අපි ගත්තොත් ඇල්ලේ නිල්දිය පොකුණ බලන්න යන්න මම මිනිස්සු මම ඇල්ලේ මෙතර කාලේ ඉඳලා අවුරුදු ගාණක් බදුල්ල ඉඳලා මන් නිල්දිය පොකුණ බලන්න බෑලා නැහැ. නමුත් ඒ බහින්න ක්‍රමවේදය මම සියලු දේ දැක්කා. ඒක ලංකාවේ අපි හැටියට ලංකාවේ බලන්න තියෙන කොච්චර තියෙනවද කියලා අපිටම හොයන්න හැකියාවක් තියෙයි. ඒ වගේම රාමායන ට්‍රේල් එක අපි නැවතුතාවක් ඉන්දියාවේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් වැඩි පිළිවෙලක් නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ කතාව සභාගත කරනවා කාලේ හැම අඩුණුත් එම සමම ඉඩම් වලටත් යා යුතු නිසා මම ඉල්ලීමක් කරනවා. මේ ලංකාවේ අපි සුද්දුන්ගේ එහෙම නැත්නම් සංචාරකයන්ගේ ආරක්ෂාව පිළිබඳ මීට වඩා සැලකිලිමත් වෙන නිසා අපි ඉල්ලීමක් කරනවා. ලංකාවේ පොලිසිය, වනජීවී අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, වන සම්පතම සංස්කෘතිය අමාත්‍යාංශ කියලා ඔක්කොම එකතු වෙලා එක කාර්ය සාධක බලකායක් මේ රටේ නිර්මාණය විය යුතුමයි කියලා සංචාරක ශිෂ්‍යය දිනු කරන්න ඕම නම් ඒකත් අපි යෝජනා කැරී ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මයිදන ගෝලීය වශයෙන් අපි වෙනස් වෙන්න ඕනි. දැන් අපේ මේ ඩිජිටල් ෆෝන් එක ඇතුළට සුද්දෙක් එහෙම නැත්නම් සංචාරකෙක් සමාවෙන්න ආපු ගමන් ඇප් එකක් තියෙන්න ඕනේ. ඩවුන්ලෝඩ් කරගන්න සියලු දේවල් සංචාරකයට බලන්න පුළුවන්, බුක් කරගන්න පුළුවන්, වයිල්ඩ් ලයිෆ් එකෙන් ගන්න පුළුවන්, යාලේ යන්නද ඕන එකක් තමන්ගේ ෆෝන් එක තුලින් කරගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕනේ. ත්‍රිවිල් එක නැග්ගත් බාකෝඩ් එක ස්කෑන් කරා නම් තමන් නැග්ගේ කාගේ ත්‍රිවිල් එකටද, මොන ගෙදරද, කොයිද ගම, මොන පොලිස් වසමද රෙජිස්ටර් කියලා. එහෙනම් මේ තියෙන විශාල දූෂණයන් අඩු කර ගැනීමේ ටුවරිසම් මැප් එකක් ඉදිරිපත් කිරීමටත් අපි ජනවාරි මාසේ බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකේ කන්න ඕන තැන් කොයිද, බොන්න ඕන තැන් කොයිද, කොයි තැන්ද සේෆ්, ඒවල රිවියුස් මොනවාද. ලෝකෙ මිනිස්සු බුක් කරන්නේ booking.com එක විතරක්. ලංකාවෙන් අවුරුද්දට ඩොලර් මිලියන 15ක් හම් වෙනවා එක හෝටලයක්වත් අයිති නැතුව booking engine එකක් විදියට. ඒ නිසා හිතලා බලන්න මේක අපි හරියට ක්‍රියාත්මක කරොත් ලංකාවටත් ශාල සංචාරක දියුණු කිරීමට ආදම්. මොකද අපිට මේ බජට් එකේ කොතනකවත් සංවර්ධනය කරන්න අත්‍තර මුදලක් මෙච්චර මුදලක් කියලා වෙන්නේලා නැහැ. සත පහක් නැහැ. මේ අයවැය කියන්නේ බංකොලොත් වෙච්ච රටක අයවැයක්. නමුත් අපේ අමාත්‍යාංශයට පුළුවන් ඒ බංකොලොත් වෙච්ච අයවැය ඉදිරියේදී, ඉදිරි කාලයේදී, අවුරුද්දක අවුරුද්දකදී මීට වඩා සාර්ථක තනකට ගේන්න අපි සියලු දෙනාම සංචාරක ශේෂ්ත්‍රය පිළිබඳව මීට වඩා පුළුල් වූ මනසකින් කටයුතු කරොත් කියන එක මේ අස්සේදී මතක් කරන්නට ඕනේ. ගරු නියෝජ කතානායකතුමනි, මම කතාව සභාගත කරන්න කැමතියි. හැබැයි මම මේ අවස්ථාවේදී යන්න කැමති ඉඩම් අමාත්‍යාංශය පිළිබඳව. මොකද ඉඩම් කොමසාරිස් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කර කොමිෂන් සභාව, ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව, මින්දෝරු දෙපාර්තමේන්තුව, බිම්සාවි ආදී ආයතන අපි අරද ක්‍රියාත්මක වෙනවා. ගරු නියෝජ කතානායකතුමනි, මේක හරි අහන්න ඕනේ කෑල්ලක්. මේ රට තුළ සමස්ත ඉඩම්මක් කර ප්‍රමාණය දළ වශයෙන් 1,63,00,000 පමණ වෙනවා ලංකාවේ. 1,63,00,000 පමණයි. ඉන් රජයේ ඉඩම් වෙන්නේ 82%ක් පමණයි. ඒ කියන්නේ දළ වශයෙන් 1,32,00,000 තමයි රජයේ ඉඩම් කියලා ගණන් ගන්නේ. ඒතර ඒ 1,42,00,000 64%, එනම් දළ වශයෙන් 85,00,000 කඳුහෙල්, ඇලදොල, ගංගා, වනවගා, පාරවල්, වැව්වමුණු, ක්‍රීඩා පිටිය වශයෙන් උත් වෙන් වෙලා තියෙනවා. ඒ අනුව මිනිසාගේ නේවාසික කෘෂිකර්ම සහ කර්මාන්ත ආදී කටයුතු සඳහා සුසුකම් ලබන්නේ දළ වශයෙන් අක්කර 47ක් පමණයි. එතකොට එම අක්කර 147 නොත් මේ වෙන විට අක්කර 40කට වැඩි ප්‍රමාණයක් ඊයත කටයුතු වෙනුවෙන් බෙදා දීලත්
අවශ්‍යයි.
ඒ අනුව මේ වන විට රටේ ඉඩම් ලබා දීම කටයුතු නිරතුරුව ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, පස්සම්බද්ධ දෙපාර්තමේන්තුව, නාගරික සංවර්ධන අධිකාරිය, දුම්රිය දෙපාර්තමේන්තුව, ජනවසම, ජාතික වේලි සංස්ථාව යන සියලු ආයතන අතර බෙදීමට ඉතුරු වෙලා දළ වශයෙන් තියෙන්නේ අක්කර 107ක් පමණයි. හැබැයි තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ලංකාවේ තියෙන ඉඩම් අපි දන්නේ නැහැ. එනිසා ලංකාවේ ඉඩම් කාගෙන් හරි අහලා හොයලා ගිහිල්ලා හොයාගෙන යන්න ඕනේ. ඉඩම කාගෙත් අයිතිකාරයක් නැහැ. ඒ නිසා මේකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඉඩම් බැංකුවක තියෙන අත්‍යවශ්‍ය අවශ්‍යතාවය. එනිසා ඉඩම් බැංකුවක් ලංකාවේ තියෙන ඕනේ ආයජයට එන්න. හැබැයි තියෙන ලොකුම අවාසනාව ඉඩමක් ආයජයට දෙන්න ගියොත් තැන් 27කින් අප්‍රූවල් ඉල්ලන්න ඕනේ. එතකොට ඉඩම් ආයෝජකයෙක් ආවොත් තැන් 27කට යන්න මිනිහට අවුරුදු අඩුම ගන්න 2,43ක්වත් යනවා. ඒ අවසර ටිකදී ආයෝජක එක්කෝ මැරිලා එක්කෝ ආයෝජක වෙන රටකින් ඒ වගේ ඉඩම් තව 5 ගුණයක් අරගෙන. ඒ නිසා කවදාවත් ආයෝජකයෝ නම් මේ ලංකාවට එල ඉඩම් ගන්න පුළුවන් ක්‍රමවේදයක් ලංකාවේ හැදිලා නැහැ. ඒ ආයෝජකව අතාරින්නව තමයි. ඒ නිසා මම පෞද්ගලිකව තවත් මම විරුද්ධ වෙන එකම දෙයක් තමයි ආයෙත් ප්‍රාදේශීයකම්ල යටතට ඉඩම් ටික දෙන්න කියනවා නම් ඒකෙදී ඊට වඩා ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන තව ප්‍රශ්නයක්. මම අපි ඉල්ලීමක් කරලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමාගේ කැබිනට් වෙනුත් මේකට කාර්ය සාධක කොමිටියක් දාන්න. හරි 5 දිනක් හයි කමාන්ඩ් එකකින් මේ තීරණ ගන්න ඉක්මන් වෙන 27 දෙනකින් යන්නේ නැති ක්‍රමවේදයක්. මේකට ඇත්තටම අපේ ව්‍යවස්ථාවෙම ප්‍රතිපාදන තියෙනවා. අපි ඒකත් කියලා තියෙනවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න අනුමැතිය ලබාගෙන ආණ්ඩු ක්‍රම විශ්වාස සංශෝධනය වෙන උපලේඛන එකේ පළවෙනි ලයිස්තුවේ දෙවෙනි පරිච්ඡේදයේ තුන්වන උපමාතෘකාව යටතේ ජාතික ඉඩම් පරිහරණ කොමිසම් සභාව පීටිවිය යුතුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ඒක තමයි මේකට තියෙන හොඳම විසඳුම කියලා. ඒ වගේම මේ කොමිසම් සභාවට පළාත් සභා නියෝජිත වෙන්නේ නැතුවත් ඒ නිසා එය ප්‍රමාද වෙමින් පවතින මට්ටමක තියෙනවා. ඒ නිසා අපි ඒ සම්බන්ධව නීතිපතිතුමාගෙන් නීති උපදේශ අරගෙන මේක ක්‍රියාත්මක කරොත් මම හිතනවා මේක තමයි තියෙන හොඳම විසඳුම. එහෙම නැතුව කාටද බෙහෙත් දෙන්න වගේ හෙට මෙහෙට කටුත්ත ප්‍රමාද වෙනවා. ඒ නිසා මම දීර්ඝ වශයෙන් ගොඩාක් දේවල් තියෙනවා කියන්න. මේ අමාත්‍යංශ ගොඩක් ලොකු අමාත්‍යංශයක් මහත් දවසේදී යෝජනා කරපු කට්ටියට උත්තර දීමේ හැකියාවක් නැති වුණත් මම හිතනවා සුභවාදීව මේ කටයුත්ත හිතන්න මාස 3මාරක් 4කට ඉස්සෙල්ලා රට තිබුණු තත්ත්වයක් දැන් රට පොඩ්ඩක් හුස්ම ගන්න කාලයත් එක්ක බලද්දී තමන් වංචනික වෙන්න එපා. අභියෝගයක් බාර ගන්න බය වුණා නම් අභියෝගේ බාර ගන්න බය වුණා නම් අඩුම ගන්නේ හුස්ම ගන්න දෙන්නේ මේ ලෙඩාට. අඩුම ගන්නේ ලෙඩාව තවත් පාගලා මරලා දාලා තමන් ඊට පස්සේ එතනට රජ කරන්න එන එකට වඩා රට වෙනුවෙන් හිතලා යම් කිසි හොඳ තීන්දුවක් ගන්න කියලා අඩුම ගානේ මාස 7ක් 8ක් මේ රටේ සියලු දෙනා එකතු වෙලා මේ ප්‍රශ්නෙට උදව් කරන්න කියන ඉල්ලීම ආයෝජන කරනවා. අමාත්‍යංශ විශාල අමාත්‍යංශයක් මගේ රාජ්‍ය අමාත්‍යතුමියටත් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච අපේ ඉන ලේකම්තුමාලටත් ඒ වගේම දෙපාර්තමේන්තුවල සියලු සභාපතිවරු ඇතුළු සියලු නිලධාරීන්ට තාමත් මම ඉතාම හොඳ කණ්ඩායමක් මා හට ඉන්නවා. ඔවුන් එක්ක කරන සේවය මම හැතැසෙම තරේ එන්ජොයි කරනවා. ඒ මම හිතනවා ඒ වැඩ කටයුත්ත අපි ඔක්කොම එකතු වෙලා කණ්ඩායමක් හැටියට කරනවා. ඒ සියලු දෙනාට තවත් ශක්තිය ලැබිලා තව මාස 6ක කාලයක් ඉතා ඉක්මනින් මේ සංවර්ධන කටයුතු සාපේ ඉලක්කයන් සපුරා ගැනීමට කටයුතු වෙයි කියලා ඔවුන්ටත් ස්තුතිවන්ත වෙමින් සිළුම් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ටත් අද දවසේ මේ රැය වෙනකන් හිටපු සියලු දෙනාට ස්තුතිවන්ත වෙමින් මම කියනවා බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මහත්මනි.